මේක ප්‍රශ්නයක් තියෙනවා. මේ ගිහියෙකු හැටියට නිවන් මඟ යා යුතු මාර්ගයේ පහදා දෙන්න කියලා ප්‍රශ්නයක්. දැන් මෙතෙන්දී අපි විශේෂයෙන් දකින්න ඕන දෙයක් තියෙනවා. නිවන් දැකීමට අවශ්‍ය කරන මූලික සිද්ධාන්තය. ගිහි වේවා පැවිදි වේවා හැම දෙනෙකුටම නිවන් දැකීමට අවශ්‍ය කරන ඒකායන මාර්ගයක් තියෙනවා. නිවන් දකින්න නම් ඒ අවබෝධය ලබා ගන්න ඕනේ මූලික අවබෝධයක්. ඊට පස්සේ ගිහි පැවිදි ආදී මේ අයට විවිධ වැඩ පිළිලා තමන්ගේ මට්ටමට කරගන්න පුළුවන් ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. ඒ වගේම ඒ තම තමන්ට හිමි තම තමන්ට කරගත්තේ යම්කිසි සුචරිත ක්‍රමවේද තියෙනවා. ඒවා ඒ ආකාරයෙන් අනුගමනය කරන්න ඕනේ. නිවන් දැකීමට කවුරුත් මෙනෙහි කළ යුතු කවුරුත් මේ ඒ වගේම විදර්ශනා කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒක ගිහි වේවා පැවිදි වේවා කාටත් එක වාගේ. ගිහි හරි පැවිදි හරි වේවා කවුරුණත් අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ලෝකයේ ස්වභාව ධර්ම ස්වභාවයේ ලකුණු තුනක් තියෙනවා. මෙන්න මේ ලකුණු තුන තේරුම් ගන්න ඕනේ. ඒ ටික තේරුම් ගන්න නැතුව කාටවත් ගිහි වේවා පැවිදි වේවා කාටවත් නිවන් දකින්න නම් බෑ. අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ලක්ෂණ තුනක් තියෙනවා. මේ සෑම වස්තුවකින්ම අපි ඇසුරු කරනකොට අපිට ගෝචර වෙන්න. ඒ ගෝචර වීමේදී මේක දැනෙන කොටසක් කියන මේ අනිච්ච බව කියන්නේ දැනෙන එක. දුක්ඛත් දැනෙනවා. අනාත්තත් වැටහෙනවා. මේ ලෝකේ ස්වභාවයන් තුනක් දැනෙන වැටහෙන කරුණු තුනක් මේ තියෙන්නේ. ඉස්තිරද ඉස්තිර නැද්ද කියන ප්‍රශ්නේ තමයි මේකේ මේ දැන් එක පටලවලා තියෙන්නේ. අද්දුවන් කියන වචනේ අනියතං කියන වචනේ අර්ථය. අනිච්ච කියන වචනේ පැටවිලා තියෙනවා. ඒ නිසා අපිට මේ ත්‍රිලක්ෂණේ තෝරාගන්න බැරුව යනවා. ගිහි වේවා පැවිදි වේවා ත්‍රිලක්ෂණේ තෝරාගන්න බැරි නොත් ඉන්නහට නම් යන්න අමාරුයි. අවබෝධය ඉන්නේ නැහැ. ඊට පස්සේ විවිධ මත ප්‍රකාශ කරන්න පුළුවන්. මට වැටහිලා තියෙනවා මේකයි යථාර්ථය කියලා කියන්න පුළුවන් විවිධ ක්‍රම. ඒ මොන ක්‍රමෙන් කිව්වත් යථාර්ථය කියන එක නෙවෙයි ඒ වැටෙන්නේ. යථාර්ථය නම් යථා අර්ථය යථා තත්ත්වයේ වෙන්න ඕනේ. ඒකේ ඒ ස්වභාවය එහෙම්මම විය යුතුයි. ඒ කියන්නේ කුමකටද නිවන් දැකීමට යමක් දැනගත යුතුද? ඒක එසේම දැනගත යුතුයි. ලෝකේ විවිධ දේවල් දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒවට ක්‍රමවේද තියෙනවා. හිතට දැනෙන පළියට ඒ දැනීම අරගන්න ගියොත් එහෙම හරියන්නේ නැහැ. වැඩක් ඇති දෙයක් ගන්න ඕනේ. දැනෙන දෙයක් තුළින් ගන්න දෙයක් තියෙනවාද කියලා අහපුවාම දැනගන්නවා කියලා අපි වචනයක් තියෙනවා. විවිධ දේවල් දැනෙනවා. මේ විවිධ දේවල් අපිට දැනෙනවා. දැනෙන ඒවෙන් වැදගත් දෙයක් තියෙනවා නම් ගන්න ඕනේ. එතකොට දැනගන්නවා. නමුත් අපි වැදගත් කියලා හිතා ඉන්නවා නොවැදගත් දේවල්. ඒවා ගත්තහම අවිද්‍යාවෙන් ගත්තා වෙනවා. ඉතින් දකින්න ඕනේ දැනගන්නේවා මොනවද? දැනගත නොගන්නේවා මොනවද? විවිධ දේවල් දන්නවා. ගත යුතු දෙයක් තියෙනවා නොගත යුතු දෙයක් තියෙනවා. අපි දැන ගන්නවා කිව්වහම විශේෂ දෙයක් තියෙනවා. දැනගෙන ගත යුතුදී යමක් ගන්නෙ මොකටද? අවශ්‍යම කාරණේ දුකෙන් මිදෙන්න නැහැ නම් නිවන් දකින්න. දුකෙන් මිදෙන්නයි අවශ්‍ය දුකෙන් මිදෙන්නා නිවන් දකින්න ඕන. එතකොට අපි දැනගන්න ඕනේ මොකද්ද කියලා. එහෙනම් හොයලා බලන්න ඔය ක්‍රමයට. නිවන සඳහා යමක් අවශ්‍යද? ඒක ගන්නවා. ඒක අරගෙන ඒකේ යම් කිසි දෙයක් නිවන්න පුළුවන්ද? ඒ ටික නිවන. එහෙනම් නිවන්නේ මොකද්ද? දැල් වෙන දෙයක් තියෙනවා. දැල් වෙනකොට රත් වෙනවා. දැවෙනවා. විවිධ ක්‍රමවලින් දැල් වෙන ඒවා තියෙනවා. රාගයෙන් දැල් වෙනවා, ද්වේෂයෙන් දැල් වෙනවා, මෝහයෙන් දැල් වෙනවා, ගිනි ගන්නවා. ඒවල රාග ගින්න කියනවා, ද්වේෂ ගින්න, මෝහ ගින්න. ඉමේ රාග ද්වේෂ මෝහලි මොනවද මේ ගිනි ගන්නේ? මොනවද තිබුණොත්ද? රාගේ නිකම් පහළ වෙන්නේ, රාගේ යමක් ඇසුරු කරගෙන පහළ වෙන්නේ. ද්වේෂය, මෝහය යමක් ඇසුරු කරගෙන පහළ වෙනවා. එතකොටයි ගිනි ගන්න. රාගයට විතරක් තනියෙන් පහළ වෙන්න බෑ. ද්වේෂයට තනියෙන් පහළ වෙන්න බෑ. ඒවා යමක් ඇසුරු කරගෙන පහළ වෙනවා. එහෙනම් ජාතියක් ඇසුරු කරගෙන පහළ වෙන්න ඕනේ. ඒ නිසා ජාතිය ගින්නක් වෙනවා. ජරාවක් ඇසුරු කරගෙන පහළ වෙන්න ඕනේ. ද්වේෂය වැනි දෙයක්. එතකොට ජාතිය ඇසුරු කරගෙන ඒ වගේම ජරාවකුත් ඇසුරු කරගෙන පහළ වෙනවා. ගින්න. මරණයක් ඇසුරු කරගෙන ශෝකයක් ආදී පහළ වෙනවා. ගිනි පහළ වෙනවා. මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ආදී වශයෙන් මේ ගිනි පහළ වෙන ක්‍රම. මේ පහළ වෙන ගින්න අපිට ලාම්පු කුප්පියක් එහෙම දැල්වා ගන්න පුළුවන් ජාතිය ගින්නක් නෙමෙයි. ලිපපත්තු කරගන්න ඒ ගින්න නෙමෙයි. හිතේ හටගන්න ගිනි. අර එළිය හටගන්න ගින්නට වඩා මහා භයානකයි. නැත්නම් මේ භෞතික ලෝකෙ ගින්නට වඩා මේ ගින්න භයානකයි. මේක හටගත්තොත් එහෙම නිමා ගන්න හරි අමාරුයි. යන යන තැන පස්සෙන් ලෝකෙ ගින්නෙන් ටිකක් දුර හරි පැනලා දුවලා බේරෙන්න පුළුවන් ඒවා තියෙනවා. හැබැයි රාග ගින්න આવොත් කොහේ දිවවත් බෑ පස්සෙන් ඒක. ද්වේෂ ගින්නෙන් බේරෙන්න දුයලා බෑ. අන්න ඒ වගේ තියෙනවා හිතේ හටගන්න ගිනි. මේ හිතේ හටගන්න ගිනි මුල් කරගෙන විවිධාකාර දාහයන් හටගන්නවා. මහා විනාශයනුත් හටගන්නවා. විශාල දුක් අඳකට මුහුණ දෙන්න හේතු වෙනවා. මෙන්න මේ වගේ මේ හටගන්න ගිනි දකින්න ඕනේ ඉස්සෙල්ලා. ඒක තමයි අපි කිව්ව රාග ගිනි නිවි නිවි නිවන් සුව දනේවා කියලා. ඒක ගින්න නිවුනහම තමයි නිවේ මේ සුවේ දැනෙන්නේ. නිවි මහා හට ගැනීම නැහැ. ගින්න මහා දාහයක් හැටියට දකින්න ඕනේ. ඒතර නිවීම සැනසෙල්ලක් හැටියට දකින්නවා. ඒ තමයි නිවන් සුව දකින්නේ. බොහොම ගැඹුරු තැනක් හොඳින් හිතලා ගන්න ඕනේ. රාග ගිනි විවිධාකාරයෙන් දැල් වෙනවා. අපිට ඒවා දැයිනේ රාග දැල් වෙන ගින්නක් හැටියට නෙමෙයි. බොහොම වටිනා ආස්වාද සිසිලක් හැටියට. මේවා පන්තිලා ඉන්නේ පිටින් පේන උපයක් මුල් කරගෙන. ඒ උපේ මුල් කරගෙන වහා සිසිලක් හැටියට පේන්න පටන් ගන්නවා. විවිධ රූප මගින්, විවිධ ශබ්ද, විවිධ ගන්ධ, විවිධ රස, විවිධ ස්පර්ශ, මෙන්න මේවා මුල් කරගෙන ඒ ඇසුරෙන් විශාල සිසිලක් වාගේ දැනෙන්න පටන් ගන්නවා. ඒවා තමයි මේ ලෝකේ ප්‍රිය රූප, මధుර රූප කිව්වේ. ප්‍රියමధుර භාවයක් දැනෙනවා. එහෙම ප්‍රියමధుර භාවයක් ලෝකයෙන් දැකින් නැත්නම් දැනෙන්නේ නැත්නම් ලෝක සත්‍යයේ මේ පැවැත්මට ඇලෙන්නේ නැහැ. සසල ගමනකට ගෝචර වෙන්නේ නැහැ. දුක්ගින්නකට වැටෙන්න හේතු නැතු වෙනවා එහෙම නැත්නම්. එයා මහා භයානකම දෙයක් තමයි මේ ආස්වාද ප්‍රියමනාපේ. ඒ ප්‍රියමනාප ස්වභාවයක් ලෝකේ තියෙනවා. තියෙනවා කියන්නේ අරමුණු වෙනකොට දැනෙනවා. මෙන්න මේ දැනෙන ස්වභාවයේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පහේම දැනෙනවා. ඒවා ස්පර්ශ වෙනකොට මනවලන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වෙනකොට දැනෙනකොට ඒ තුලින් ගොඩනැගෙන හිතර ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් එනවා. එතකොට තමයි මේ තෘෂ්ණාවෙහි හටගන්නේ. යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති කියන්නේ ඒකයි. ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද ඒ තෘෂ්ණාව එහි උපදිනවා, එහි පවතිනවා. සකස් වෙන ආකාරය පවතිනවා කිව්වේ යලි යලි ගොඩනැගෙනවා. ගොඩනැගි නැගි නිවෙන්න ඉස්සෙල්ලා බිදිලියන් ඉස්සෙල්ලා නැවත ආවර්ජන කරන රායි ගොඩනැගෙනවා. මේසක් ක්ෂණික කොච්චර ක්ෂණභංගුරත්වයෙන් බිදිලා ගියත් ඇති වෙන ඇතින තණ්හා මාත්‍ර යලි යලි ගොඩනගෙන ගා විද්‍යාමාන කරනවා. ඒතර පවතිනවා වාගේ දැනෙනවා. අන්න ඒක තමයි කිව්වේ එහි උපදිනවා, එහි පවතිනවා කියලා. ඒ කොහෙද මේ ප්‍රියමනාප උපදින්නේ? මේක හුඟාක් විග්‍රහ කරලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ. 60 විග්‍රහ කරනවා. ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රිය 6ක් මුල් කරගෙන ඒ ඇසුරේ උපදින ක්‍රම. ඇස රූපේ, චක්කු විඥානේ, චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සජා වේදනා ඔය ආදි වශයෙන් ගැනෙනවා. ඉතින් මේ කොයි ආකාරයෙන් නමුත් මේ හටගන්න හැම එකක්ම ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශයේ ප්‍රියමනාපණ ඒකෙන් ලැබෙන වින්දනේ ප්‍රියමනාපයක් දැනෙනවා. අන්නේ දැන ප්‍රියමනාපේ නිසා තමයි ඔය ක්‍රමයට ඒ හිත ඇලින්න පටන් ගන්න. ඒක ආස්වාදයක් විඳින්න හිතෙනවා. එතකොට ඊ ආස්වාදී යලි යලි බලාපොරොත්තු වෙනවා. එක ස්පර්ශ මාත්‍රයකට එක වේදනා මාත්‍රයයි දෙකක් ඉන්න බෑ. ඒ වේදනා මාත්‍රයට ස්පර්ශයේ සැපයට හේතු වෙන එකක් නම් නැහැ, සුව දෙන එකක් නම් ඒ ස්පර්ශ මාත්‍රයේ සුව ස්පර්ශ මාත්‍රයක් වෙනවා. සුඛ වේදනා මාත්‍රයක් එකකින් හම්බ වෙනවා එච්චරයි. තව සුඛ වේදනා මාත්‍රයක් නැවත ස්පර්ශ කරලා ගන්න ඕනේ අවශ්‍ය නැහැ. ඒ සුවේ හැදෙනම් සුවේ ප්‍රියමනාපණ ඇහෙන් රූපයක් බලනකොට නම් දැක්කේ. ඒක යලි යලි ගොඩනගා ගන්න යලි යලියේ රූපේ බලන්න ඕනේ. බලන බලන ගාන ස්පර්ශ මාත්‍රේ ගාන එනවා. ඒතර ඒ ගානේ වේදනා මාත්‍රේ ගාන නැගෙනවා. නැගිනොට සුඛාස්වාද වශයෙන් විඳිනවා කිවිල යනවා. නැවතේ සුඛාස්වාදයක් ඕන නම් නැවත බලන්න ඕනේ. එන මොනවැන්දි සුඛාස්වාදී දෙන ස්පර්ශේ ලැබුණේ ඒ ස්පර්ශයට අවශ්‍ය වෙන රූපයක් නිසා, ඇහැක් නිසා. ඇහැක් ගොඩනැගෙන්න ඕන, රූපයක් ගොඩනැගෙන්න ඕනේ. ඇහෙන් රූපේ ස්පර්ශ වින්දත් ඕනේ. මොහතක් ස්පර්ශ වුණොත් මොහතක වින්දන මාත්‍රයක් එනවා. ඒකේ ප්‍රියමනාප වශයෙන් හිතනවා නැවත බලන්න ඕනේ. ඒ නැවත ස්පර්ශයේ නැවත වේදනා මාත්‍රයක් දැනීම මාත්‍රයක් එනවා. මේ අතේ මේ ආකාරයෙන් සුඛ වේදනාවක් විඳින්න ඕන නම් මොහතක් ගානේ ස්පර්ශ කරන්න ඕනේ. කෙනෙක් ඔළුව අත ගන්නවා ළමයිගේ ළමයට හරි සනීපයි. ඉතින් ඒ ළමයේ යලි යලි ඔළුව අත ගාවා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ දැනුන සනීපේ ඒ ස්පර්ශ මාත්‍රියත් එක ගෙවිලා යනවා. ඒ වගේ මිනිස්සු යම් කිසි දෙයක ආස්වාදයක් විඳිනවා. ඒ විඳින ආස්වාදය ඒ ස්පර්ශ මාත්‍රියත් එක ගෙවිලා යන නිසා, ආස්වාදී යලි යලි බලාපොරොත්තු වෙන නිසා, යලි යලි ආස්වාද ළමන යලි යලි ස්පර්ශ කරන්න හිතෙනවා. අන්නේ නැවත නැවත ස්පර්ශ කරන්න ඕනේ මොනවද? ඇහෙන් රූප, කනින් ශබ්ද, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, කයින් පොට්ටබ්බ, මනෙන් ධර්ම. ඔන්න ඔය ටික කරනකොට ආස්වාදයේ මුල් කරගෙන ස්පර්ශ කරන්න ඕන නිසා ඔව් බලාපොරොත්තු වෙනවා. ඔන්න ඔය උපකරණ හයකින්, බාහිර ලෝකයේ උපකරණ හයක්. එන ඇසකන දිවනාසයේ ශාරීරිය මන ක්‍රියාත්මක කරවල මම කියලා එකිනෙක හදාගන්න බලාපොරොත්තු වෙනවා. ඒවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා බාහිර ලෝකයෙන් හය කොටසක් බලාපොරොත්තු වෙනවා. එන ඔහු ලෝකයක් බලාපොරොත්තු වෙනවා. හැබැයි ලෝකේ ආස්වාද දුන්නා වගේම ඒකෙම අනිත් පැත්තක් තියෙනවා, කන පිට ගහන. සැප මාත්‍රයක් විඳින්න නම් ඕකේ ඔය ලෝකේ දහසක් දුක් කරදර විඳින්න ඕනේ. හැබැයි අර සැප මාත්‍රියෙන් ඒ දහසක් දුක් කරදර වහනවා. වහලා සැප මාත්‍රියම මතු කර කර දෙනවා. සැප මාත්‍රිය විඳින්න මම මගේ කියන දෙපැත්තක් අල්ලාගෙන දහසක් දුක් කරදර විඳිනවා. මෙන්න මේ දුක් කරදර ටික ගිනි. ඒක ගිනි හැටියට දකින්න ඕනේ. ඒක තමයි ලෝකෙ ගින්න කිව්වේ. ඒ දුක් කරදර හැට ගැනීමට හේතුනේ අර සැප මාත්‍රේ ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය. එහෙම ස්වභාවයක් නොතිබුණා නම් අර දහසක් දුක් විඳින්නේ නැහැ, ගිනි විඳින්නේ නැහැ. දහසක් දුක් ගිනි ඉවසුවේ විඳේ විඳින්නේ අර සැප මාත්‍රේ බලාපොරොත්තු වෙන. එහෙනම් ඒක තමයි අර විඳින දුක් ගින්නට හේතු වුණ මූල හේතුව. දැන් අපි දෙකක් දැක්කා. හරියට වටහා ගත්තා නම් ලෝකේ දහසක් දුක් ගිනි සැප මාත්‍රයකින් වැහිලා තියෙනවා. ඒ සැප මාත්‍රියම ආවර්ජන වෙන නිසා, බලාපොරොත්තු වෙන නිසා අර දුක් ගින්න එකේ වැහෙනවා. දැන් අපි දුක සහ දුකට හේතුව කියන දෙකක් ගැනයි මේ අහගත්තේ. දැන් මේ දුකට හේතුව වන ලෝකේ ගොඩනැගෙන්න ඕන ලෝක දුක් විඳින්න. එහෙනම් ලෝකේ ගොඩනැගෙන්න හේතුවක් තිබුණා. අපි අර කිව්වා සැප මාත්‍රී අලි අලි බලාපොරොත්තු වෙනකොට ඒ සැප මාත්‍රීට අවශ්‍ය බලාපොරොත්තු නිසාම ඒක හේතු කරගෙන අර ලෝකේ කියන ಜಾති ගොඩනැගෙන්න පටන් ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි පටිච්චසමුප්පාදව පෙන්වුවේ. සැප මාත්‍රයක් මුල් කරගෙන බලාපොරොත්තු ඇති කරගත්තාම ඒ මුල් කරගෙන ලෝකයක් ගොඩ නැගින හැටි, ජාතියක් ගොඩ නැගින හැටි. දැන් මේ අපි දැනගත්තා දුක සහ දුක් සමුදය කියන එකේ හැටි. එහෙනම් ලෝකේ නිකන් ගොඩ නැගින්නේ නැහැ. ලෝකේ කිව්වේ ඇසකන දිවනාසය ශාරීරිය මන සහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම නිකන් ගොඩ නැගින්නේ නැහැ. ගිහි වේවා පැවිදි වේවා කාටවත් ඒවා නිකන් ගොඩනැගින්නේ. ඒ ගොඩනැගින්නේ මොකක් නිසාද? අර ඉස්සෙල්ලා අපි කිව්ව සැප මාත්‍රයන් පිළිබඳ බලාපොරොත්තු නිසා. එහෙනම් ගිහි කෙනෙක් හෝ වේවා පැවිදි කෙනෙක් හෝ වේවා සැප මාත්‍රයේ බලාපොරොත්තු වෙනවා නම් ඒ ගිහිකම ඉවත් පැවිදිකම ඉවත් ඒක නැති කරන්න බෑ. ඒ අනුව ඒ දුක් වාසියෙන්ගෙන ජාතිය උපදිනවා, ජාති ගොඩනැගිනවා. මෙන්න මේ බලාපොරොත්තුව තමයි අර කිව්වේ අවිද්‍යා ප්‍රත්‍ය වෙනවා කියලා. නොහොඳ දෙයක් හොඳයි කියලා නිගමනයක් කරනවා අවිද්‍යාව නිසා. මනස විකෘතියෙන් අදහසක් ගන්නවා. අනිච්ච නිච්චයි කියලා ගත්තා කියන්නේ ඕකයි. දුක්ඛ සුඛයි කියලා ගන්නවා. අනත්ත අත්තයි කියලා ගන්නවා අසුභ සුභයි කියලා ගන්නවා මේ විපරීත දෘෂ්ටි හතර ඔහොම ගන්නවා මෙන්න මේක අවිද්‍යාව අවිද්‍යාවෙන් කරපු වැඩ පිළිලා තමයි ඒවා හොඳයි කියලා ගත්තා නිගමනේ මෙන්න මේ නිගමනයේ නිසා ඔහු මොකද කරන්නේ ඒවා ලබා ගැනීමට යම් කිසි ආකාරයෙන් ඒවා සමග ඇදිලා බැඳිලා යම් හිතක් හිතනවාද කියනවාද කරනවාද ඒ හිතන කියන කරන ඒවා කියනවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න සංකාර කියලා ගිහි වේවා පැවිදි වේවා ඔන්න ඒ විදිහට හිතුවනම් කිව්වනම් කළානම් අවිද්‍යා ප්‍රත්‍ය සංකාරා කියලා දුක උපදින ක්‍රමී ක්‍රියාත්මක වෙනවා ඒ විදිහට ක්‍රියාත්මක කරන්න හේතුව මොකද ලෝක ආස්වාදයන්ගේ දැනෙන ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ රැවටීම හරි වටිනා දෙයක් කියලා අපි රවට්ටනවා හැම මොහොතකම ගිහි පැවිදි දෙගොල්ලම රවට්ටනවා හැබැයි පැවිදි අය පොඩ්ඩක් ඒකට විශේෂයක් වෙලායි පැවිදි වුණේ ඔය රැවටීම දැනගෙන පැවිදි වුණා නම් හරි වැදගත් එතරේ පැවිද්ද හුඟක් වටිනවා ආස්වාදියෝ රවට්ටන වගේ දැක්කනා මට ඒකෙන් ඉක්මනට විදෙන්න හොඳ ක්‍රමයක් තියෙන්න ඕනේ පහසු ක්‍රමයක් ඒකට මේ බුද්ධ ශාසනේ පැවිද්ද හොඳයි කියලා තේරුම් ගත්තනා එහෙම තේරුම්ගෙන වෙච්ච පැවිද්ද නම් හුඟක් වටිනවා සමහර වෙලාවට ඒක එකපාර කරගන්න බැරි අය ඉන්නවා විවිධ ප්‍රශ්න වලින් ලේසියෙන් මිදෙන්න බැරි නිසා නොවේ රැහන් වලින් බැඳිලා ඉන්නේ යුතුකමේ රැහන කිරු බැඳෙනවා මම මේ ලෝකේ ආසාවෙන් පරිහරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ නමුත් මගෙන් ඉතිරි විය යුතු ගිහි යුතුකම් ටිකක් තියෙනවානේ දැන් ඉතින් මොකද කරන්නේ මං ඒ ටික ගොඩනගාගෙන ඉවරයි දැන් බලහත්කාරයෙන් මෙයාට පහර දෙන්න බෑ ඒ නිසා මං දැහැමින් ඒවට අවශ්‍ය කරන පිළිතුර දෙන ගමන් හැබැයි මං අභ්‍යන්තර චිත්ත ආස්වාදයෙන් බැඳෙන්නේ නැහැ මේ ලෝකෙ ගැන කියලා දැනගත්තොත් ගිහි කෙනෙකුට නිවන් දැකීමේ මාර්ගය පෑදෙනවා කිසි අඩුවක් නැතුව පැවිදි කෙනෙකුට ඒක වාසනාවක් ලැබිලා තියෙනවා ඔය ටික තේරුම් ගත්තොත් එහෙම අර ගිහි බැඳුම් වලින් අහක් වෙන්න හේතුවක් ලැබුණා ඒ නිසා ඒ ඇයට පහසුවක් තියෙනවා අර ගිහි කටයුතු කරන්න නියැලෙන්න අවශ්‍ය නැහැ මොනවා කරන්නද ඔය රට පාලනය කරන ඒවටයි ඒ වගේම රටේ ඇයට නොයෙක් ආකාරයෙන් ඔය ලෞකික ශාස්ත්‍රයන් උගන්වන්න විදේශකම් කරන්න යකදුරුකම් කරන්න නැකස් ශාස්ත්‍ර බලන්න ඒ වගේ යම් කිසි තවත් ගිහි අයට කරන ගෝවිතයන් කරන්න මේ වගේ දේවල් එකක්වත් අවශ්‍යතාවයක් නැහැ ඒවා ඔක්කොම කරන්නේ ඒ ගිහිවතක ඉඳගෙන කරන කටයුතු මේකෙන් අහකුනොත් අප්‍රමාදයි අප්‍රමාදීව නිවන්මක පහදා ගන්න හරි පහසුයි ඒකට අවස්ථාවක් ලැබුණයි පැවිද්ද ලබා ගත්තේ එනං ඒ පැවිද්ද ඉඳගෙන ඉඩිය කරගත්තාම අනිකාය දානි දෙනවා ලබාගෙන ජීවත් වෙන එහෙනම් පිණ්ඩපාත කරගෙන හරි ජීවත් වෙනවා මේ ආකාරයෙන් ලොකු පහසුකමක් තියෙනවා මගේ මගේ කියලා අල්ලගන්නේ හුඟක් අත්හැරලා දාලා සිව්පසේට සීමා වෙච්ච ජීවිතයක් ගත කරනවා ඒකයි මේ ගිහි කියන පැවිදි කියන தත්යේ තියෙන වෙනස නමුත් ගිහි ලෝකේ ඉන්න කට්ටිය නොයෙක් දේවල් මේ ලෝකේ ඇසුරු කරන්න තිබුණත් යථාර්ථයේ දැනගත්තොත් චන්දරාගෙන් තොරව ඒවා කරනවා යුතුකම වශයෙන් එතකොට ගත ලෝකේ ගිහිවතේ ක්‍රියාත්මක වුණාට හිත පැවිදි අන්න එකයි ස්වභාවය හිත නිවන් දකිනවා ගත නෙවෙයි ගත නිවන් දකිනකොට හිත නිවන් දකිනකොට හිතට අනුරූප අඩුරූප වෙලා ස්වභාවයක් ගතිය හැදෙනවා ඒකට පහසුකම් සැලසෙනවා පැවිද්දකනම් අරිහත්ත්වයට පහසුකම් සැලසිලත් හැදෙනවා ජීවිතක් අනාගාමි ඵලයට නම් පහසුකම් හැදෙනවා ඊට වඩා අරිහත් ඵලයේ දරන්න ගිහි වතේ බැරි නිසා අරිහත්ත්වයට පත් වෙලා ගිහිව ඉන්න බෑ. ඊය තියෙන ගිහි වතේ පරිවර්තනයේ අනාගාමී ඵලයට ඔරොත්තු දෙනවා. හැබැයි හදිසියෙන් මම රහත් වෙයි දන්නේ නැහැ කියලා එහෙම බයක් එහෙම ඇති කරගන්න එකක් එහෙම නෙමෙයි මේ. ඒ විදිහට වෙන්නේ නැහැ ලේසියෙන්. ඒක අති දුෂ්කර කාර්යයක් හරිහත් වේ කියන එක. නමුත් මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මෙතෙන්ට නිකන් ඒවා දුර්ලභ වුණත් අප්‍රමාණ වටිනා වුණත් ගිහිවතෙන් එතෙන්ට එන්න කිසි අමාරුවක් නැහැ. මේ ධම්ම අවබෝධයයි මූලික වෙන්නේ. එතන මෙතනින් තේරුම් ගන්න ඕනේ ඔන්නෝ කියන ගිනි ටික වටහා ගන්න ඕනේ. මොනවද ඇති වෙන්නේ? අර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි, ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි, ශෝක ගිනි, පරිදේව ගිනි, දුක්ඛ ගිනි, දෝමනස ගිනි, උපායාස ගිනි කියන 11 ගින්න. මනස දවන 11 ගින්න තේරුම් අරගෙන ඒ ගින්නට හේතුව තේරුම් අරගෙන චන්දරාගේ බව තේරුම් අරගෙන ඒ චන්දරාගයේ බැඳෙන ওই જાති මුල් කරගෙන විවිධ જાතිින්ද චන්දරාගයෙන් බැඳුනහමයි ওই ප්‍රශ්නේ ඉන්නේ. අරිය පරිේශන සූත්‍රයේදී බුදුරන් වහන්සේ දේශනා කරනවා මෙහෙම දෙයක්. ලෝක සත්‍යෝ જાති හොයනවා. જાතියක ඉඳගෙන જાති හොයනවා. යම් තැනක જાතියක් හැබැයි නම් ඒක ජරාවටපත් වෙනවා. එහෙම නැති જાතියක් ලෝකේ නැහැ. එහෙනම් ලෝක සත්‍යෝ ජරාවටපත් වෙන જાතියක ඉඳගෙන ජරාවටපත් වෙන જાති හොයනවා. මේ ලෝක සත්‍යය අවිද්‍යාවෙන් කරන වැඩක්. ඒ වගේම જાතියක් හැබැයි නම් ජරාවටපත් වෙනවා වාගේම ඒක මරණයටත්පත් වෙනවා. එතකොට මරණයට පත් වෙන જાති ඇති ලෝක සත්‍යෝ මරණයට පත් වෙන જાති හොයනවා. මරණයට නොපත් වෙන જાතියක් හොයන්න නැහැ. එහෙනම් හොයන જાතියක් ඇත්නම් මරණයට පත් වෙන જાතියක්මයි හොයා තියෙන්නේ. එතන જાති ජරා මරණ ශෝක ඒ වලට පත් වෙනකොට ඒක අන්තයෙන් ශෝක ඇති වෙනවා. ඒ ශෝකයට පත් වෙන එක දැනගත්ත කෙනා ශෝක වෙන්නේ නැහැ. නමුත් ඒක ඇලුම් කරන තාක්කල් අපිට ඒක නැති වෙච්ච දේ ගැන ශෝක වෙන්න වෙනවා. අවිද්‍යාවෙන් මේ જાති හොයාගෙන ගියා නම් ජරාවට මරණයේදී જાති පත් වෙනකොට ශෝකය ඇති වෙනවා. බලාපොරොත්තු වෙන જાතිින්ගේ ජරා මරණේ. ඉන් ශෝකයට හේතු වෙන જાති හොයන ගමන් જાතියට උරුම කරන ලෝක සත්වයෝ ශෝකයට හේතු වෙන જાතිමයි මේ හොයන්නේ ලෝකේ කියලා. ඉන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසාදී මහ ගිනි ගොඩකල උරුම වෙලා තියෙන ලෝක සත්වයෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ටම හේතු කාරකනේ જાති හොයා යනවා. මේක තමයි ආර්යෝ දකින්න මේ ලෝකයාගේ පරීක්ෂණේ. ලෝකයේ පිළිබඳ පරිේශනයක් කරනකොට ලෝක සත්වයා හොයාගෙන යන්නේ මොනවද කියලා අහුවෙනවා. මෙන්න මේ જાති තමයි මේ හැමතැනම හොය හොය යන්නේ. ගිහි වේවා පැවිදි වේවා ওই ටික තමයි කරන්නේ જાති හොයාගෙන යන තාක්කල්. ඊ යන තාක්කල් ඒක හුරුවන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ට කරගහන්න වෙනවා. ඒකෙන් බේරෙන්න බෑ. මෙන්න මේක දැක්කහම જાති පහළ වෙන්න හේතු වෙච්ච චන්දරාගයේ දකින්න මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කිනියා පහළ වුණේ පහළ වෙන්නේ જાති නිසයි කියලා දකින්න. ඒ જાති පහළ වෙන්නේ චන්දරාගය නිසයි කියලා දකින්න. ඒ જાතින්ට යම් ඡන්දයක් යම් රාගයක් ගොඩනැගෙනවනම් ඒ ඡන්දේ නිසා ඒ රාගේ නිසා මේ දෙක එකතු වෙන චන්දරාගේ නිසා ඒවා ගොඩනැගෙන්න හේතු වෙනවා කියලා දකින්න. එතකොට එක ක්‍රමයකින් ලෝකේ කිව්වා ලෝකෙ හැදෙන හැටි. තව ක්‍රමයකින් කිව්වා ಜಾති හැදෙන හැටි. තව ක්‍රමයකින් ජරාව හැදෙන හැටි, ගින්න හැදෙන හැටි, ව්‍යාධිය හැදෙන හැටි, මරණය හැදෙන හැටි මේ හැම එකකින්ම කිව්වේ මොකද්ද? අපි ওই ಜಾති හැදෙන හැටි කියනකොට ගත් එකමයි. විවිධ වචන වලින් කියන්නේ ලෝකෙ කිව්වෙත් ඔය ටිකමයි. ගින්න හැදෙන හැටි කිව්වෙත් ඔය ටිකමයි. එහෙනම් මේක හැදෙන හැටි දැක්කනම් මේ චන්දරාගය නැවත ගොඩනැගින් නැති වෙන්න කෙලවර කළා නම් සත්‍ය අවබෝධයකින් ඒක වෙන්නේ. අන්නේක නැවත ගොඩනැගින් නැතුව ගියා නම් නැවත ಜಾති ගොඩනැගින් නැතුව යනවා. ಜಾති ගොඩනැගින්නේ අන්නේ චන්දරාගයේ යලි යලි ගොඩනැගෙනවා නම්. චන්දරාගයේ යලි යලි ගොඩනැගෙනගෙන අතර වුණා නම් ಜಾති හැදෙන ක්‍රමයෙන් අතර වෙනවා. එතකොට නැවත වාරයක් යලි යලි ಜಾති ගොඩනැගින් නැතුව යනවා. නැන්නම් ගිනි ගොඩනැගින්නේ නැහැ. තව ක්‍රමයකින් ගියාම ලෝකේ ගොඩනැගින්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අන්නර කියනා වූ දුකෙන් මිදෙනවා. එවත් දුක ගොඩනැගින්නේ නැතුව යනවා. ඕකට කියනවා දුක්ඛ නිරෝධය කියලා. එතකොට මොකද වෙන්නේ? එහෙනම් ඒ ටික කරගන්න මොකද්ද කරන්න ඕනේ? ප්‍රඥාවෙන් හෙවත් යථාර්ථයේ හරියට දකින්න ඕනේ. මොකද්ද දකින්නේ? අන්නර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තියෙන යථා ස්වභාවය දකින්න ඕනේ. ඊ යථා ස්වභාවය හරියට දැක්කනම් ඒකට කියනවා සම්මා දිට්ඨියටපත් වෙලා ඒක දකින්න අවශ්‍ය කරන අවශ්‍ය කාරණා ටික ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා අපි කියනවා. නැ යථාර්ථයේ දකින්න නම් දැකිය යුතු ක්‍රම අටක් තියෙනවා. ගොඩනගා ගත යුතු ක්‍රම අටක්. ඒක තමයි හරියට ඒක හැදෙන හැටි හතරාකාරී දකිනකොටම හරියට දකින ක්‍රමයක් එනවා. ඒකට අපි සම්මා දිට්ඨි කිව්වා. ඒ හරියට දකින ක්‍රමීත් සමගම ඒකට හේතු වෙන සංකල්පනාවක් ගොඩනැගෙනවා. යථාබෝධය ලැබින්ද අව්‍යාපාද අවිහිංසා නික්කම්ම කියන ආකාරයෙන් සංකල්ප තුනක් කිව්වා. සම්මා සංකප්ප කිව්වා ඒකට. වචනේ සංවර කරගත යුතු කාරණා හතරක් තියෙනවා. ඔය ටික කරගන්න නම් බොරු කේලම් පරස වචන ප්‍රලාප කියන මේවායින් ඒවැ කැමැත්ත අත්හැරලා පටන් ගන්න ඕනේ. ඒවැන් ඉවත් වීම පටන් ගන්න ඕනේ. ආරති විරති පටි විරති වේරමණී කියලා හතර ආකාරයකින් ඒවැ වෙන්ගෙන ක්‍රම පෙන්නනවා. එකපාර වේරමණී වෙන්න බෑ. වේරමණී වුණා නම් ඒක රමණේ සම්පූර්ණ වෙන්ගෙනවා. බොරුවක් කියවෙන්නේ නැහැ. ඒ අදහස නැහැ. හේතු නැහැ. අනේ වේරමණී වුණාම කේලම් පරස වචන ප්‍රලාප කියවෙන්නේ නැහැ. කියවෙන තිබිච්ච හේතුව ඉවර නම් ඒව නැවත රමණේ කරන්න ඉතත්තර සුද්ධ වුණා. ඉතෙලා සිද්ධ වෙන්න ආරති. ඒ කියන්නේ ඒකට පැමිණීමට අකමැත්තක් ඇති වෙන්න ඕනේ. ඉතෙල්ලම් බුරු කියන්න කැමති නැහැ. කේලම් කියන්න කැමති නැහැ. පරස වචන කියන්න කැමති නැහැ. ප්‍රලාප කියන්න කැමති නැහැ. අන්න ඒ වෙන් වුණාම හරි සැනසීමක් දකින්නවා. ඒතර කිනා විරතියටපත් වුණා. ඒ වල තියෙන ප්‍රියභාවය නැති වෙලා ගියා. බොරු කියලා ආස්වාදයක් විඳිනවා. කේලම් කියලා පරස වචන කියලා ප්‍රලාප කියලා ආස්වාදයක් විඳිනවා. දැන් ඒවෙන් ආස්වාද විඳින්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. මේ සම්මා වාචා කියන කම්මන් වාචා කියන මාර්ගාංගයේ වැඩෙනකොට ඇති වෙන සිද්ධියක් ඔය කියන්නේ. ඒක විරති කියන தത്വයට ආවා. ඊට පස්සේ තියෙනවා පටි විරති. යම් කිසි ආකාරයෙන් ඒකට බැඳීමක් තිබුණා නම් යම් සංයෝජනයක් අභ්‍යන්තරයේ තිබුණා නම් අනුසයක් ඒක බිඳිලා යනවා. ඒක බිඳිලා ගියාට පස්සේ නැවතත් බොරු කේලම් පරස වචන ප්‍රලාප කියන දේ හේතු වෙච්ච මූල ධර්මයේ බිඳිලා යනවා. අභ්‍යන්තරයේ හැඟීම් නැතුව යනවා. සියු මාන්ත්‍රයක් වත්. ඒතොර නැවත වාරයක් ඒ වචන පිළිබඳව ශ්‍රමණේ මනස වෙන් වෙනවා. වේරමණී වෙනවා. මෙන්න මේ කියන කාරණා හතරට කියනවා සම්මා වාචා මාර්ගාංගය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වගේ මේ අතරේ තව එකක් සිද්ධ වෙනවා. ප්‍රාණඝාත කරන්න, හොරමර වංචා කරන්න, සුරාසූ දුරාචාර ආදී තිබෙන අදහස්. ඔය කියන ක්‍රියා කය ක්‍රියාත්මක කරලා කරන වැරදි වැඩවලට අර විදියටම ආලති විරති පටිවිරති වීරමණී කියලා හතර ක්‍රමයකින් ඒවන් මිදිල යන්න පටන් ගන්නවා. අන්නේ මිදිල යන ක්‍රමයාර ඉස්සෙල්ලා කිව්ව විදියටම අර හතර තෝරා ගන්න ඕනේ. ආලති විරති පටිවිරති වීරමණී මෙන්න මේ හතර ක්‍රියාත්මක වෙනකොට සම්මා කම්මන්ත කියන මාර්ගහංගේ වැඩෙනවා. එතර මොකද වෙන්නේ? එතෙක් ඔහු ජීවත් වුණේ මොකටද? ජීවත් වෙන්නේ මොනවා කරන්නද? ලෝක ආස්වාද විඳින ලෝකේ පස්සේ යන්නයි ජීවත් වුණේ. ඕන අයිතුකමක් අසාධාරණයක් ඒ සඳහා කළා. දැන් මොකටද ජීවත් වෙන්නේ? මේ අවබෝධය පූර්ණ කරගෙන නිවන් පූර්ණ කරගන්න, යථාර්ථයේ පූර්ණව වටහා ගන්න. ඒක නිකන් හම්බ වෙන්නේ නැහැ. ওই විදිහට යලි යලි සිහි කරන්න ඕනේ. ඒකට කියනවා විදර්ශනා කරනවා, විදර්ශනා වඩනවා. නන්න සම්මත විදර්ශනා වැඩි වීම කිව්වෙත් ඒකයි. ගත සමතේ වෙනවා හිතත් විදර්ශනාවෙන්, අර අවිද්‍යාවෙන් නිරෝධ වෙලා යන නිවිලා යනවා. ඔය කාරණා දෙක පූර්ණ කරගන්නයි මේ ජීවිත පැවැත්ම යන්නේ. මට වෙන මේ ජීවත් වෙන්න ඕනකමක් නැහැ, මොනවා හෝ යන්න ජීවත් වෙන්න කියලා ඔය හැඟීම එනවා. මෙන්න මේසයි ජීවිතේ සාධාරණ ජීවිතයක් වෙනවා, නිවන් සඳහා කැප කරපු වෙන් වෙච්ච ජීවිතයක් වෙනවා. මෙන්න මේකට අහපුවාම කියනවා සම්මා ආජීවේ. ඉතින් මේක කියන්නේ නැතුව යම් කිසියයි විවිධාකාරයෙන් සම්මා ආජීව තෝරන වෙහෙම එකක් තියෙනවා නැත්තේ නැහැ. හැබැයි කබුද්දෝත්පාද කාලයේ තියෙන සම්මා ආජීවය, නිවන් දකින්න සම්මා ආජීවයේ බුද්ධෝත්පාද කාලයක මේ බුද්ධ ශාසනයෙන් පිට නෑ කියලා පෙන්නුවා. එහෙනම් වෙනස දකින්න ඕන ඔය විදිහට. නිවන් දැකලා නිවන් තේරුම් අරගෙන නිවනට හේතුකාරක වෙන ආකාරයෙන් තමන්ගේ ජීවිතය හැඩගස්සනවා නම් අන්නේ සම්මා ආජීවයේ අබුද්ධෝත්පාද කාලේ නෑ. හැබැයි සත්තු මරන්න නැතුව, හොරකම් කරන්න නැතුව, කාම මේ මිත්‍යාචාරයක ඉදින් නැතුව, බොරු කේලම් පරසවචන ප්‍රලාපියන්ගේ ඉදින් නැතුව, දැහැමින් හරි හම්බ කරගන්නවා කියන යම් යම් ක්‍රම වලින් ජීවත් වෙන එක ඉස්සරහ තිබුණා. ඒ ලෞකික සම්මා ආජීවයේ දැහැමි වෙලදාම් කරලා ගොවිතැන් කරලා නැත්නම් තමන් දාඩිය මාසින් හරි හම්බ කරගෙන කාලා බීලා මොනවා හරි නරක දෙයක් අසාධාරණ නොවන දෙයක් අරින් ජීවත් වෙන එක. ඒක ලෝකේ බුදුරජාණන් වහන්සේ පාලින් ඉස්සෙලත් ඇසුරු කරපුවා හිටියා. සාසනයෙන් බැහැරක් තියෙනවා. එනම් මේ සාසනය තුළ තියෙන සම්මා ආජීවය මෙහෙම තේරුම් ගන්න ඕනේ. නිවනට හේතුකාරක කියන කරුණු දැනගෙන ඊට අවශ්‍ය කරන කාරණා සිද්ධ කරගනිමින් නිවන පූර්ණේ කරගන්නයි මගේ පැවැත්ම කියන හැඟීමෙන් ඉන්නකොට සම්මා ආජීවයක් ඇති වෙනවා. ඒක මේ සාසනයෙන් පිට නැහැ. ඔය විදිහට ඕක තේරුම් ගන්න ඕනේ. ඒතර ඒ සඳහාම නම් අපගේ උත්සාහයේ ව්‍යායාමී නිවන මුල් කරගෙන නම් ඒක මේ ආර්ය විනය සම්මා ව්‍යායාමය. විවිධ දේට මිනිස්සයෝ උත්සාහ කරනවා, වීරිය කරනවා. දෙවියෙක් වෙන්න, බ්‍රාහ්මණයෙක් වෙන්නත් උත්සාහ කරනවා, වීරිය කරනවා, භාවනා කරනවා, එහෙම ඒවා කරනවා. අබුද්ධෝත්පාද කාලෙත් ඒවා තියෙනවා. ඒවා ලෞකික සම්මා ව්‍යායාමයක්. හැබැයි ලෝකෝත්තර නෙමෙයි. නිවනට හේතු වෙන නෙමෙයි. දැන් නිවනට හේතු වෙන සම්මා ව්‍යායාමයේ තෝරා ගන්න ඕනේ. යන් නිවන්ට හේතුවන්නා වූ සිහි කරන ක්‍රමයේ එකක්. ලෝකයේ විවිධ தත්ත ශානාන්තරයන්ට අනුකූලව ජීවත් වීමට ඒකට අවශ්‍ය කරන මාර්ගයේ සිහි කිරීම කටයුතු කිරීම තව එකක්. මට මෙහෙම හිතුවොත්, මෙහෙම කිව්වොත්, මෙහෙම කළොත් තමයි දෙවියෙක් වෙන්න පුළුවන්. මෙහෙම දැනගෙන දෙවියෙක් වෙන බලාපොරොත්තුවේ ඊට අනුව හිතන කියන කරන දේ හරියට කරනවා නම් ඒකත් ලෞකික සම්මා සතිය. බ්‍රාහ්මීක් වෙන්න නම් මෙන්න මෙහෙම හිතන්න කියන්න කරන්න ඕනේ කියලා දැනගෙන ඊට අනුකූලව හිතවිලි ක්‍රියාවදන් මනසින් හසුරවනවා නම් ඒකත් ලෞකික සම්මා සතිය. නිවන් ලැබීමට මෙන්න මේ විදිහට හිතන්න ඕනේ කියන්න ඕනේ කරන්න ඕනේ කියලා. ඒ ටික දැනගෙන ඊට අනුකූලව හිතන කියන කරනවා නම් අන්න ඒක ලෝකෝත්තර සම්මා සතිය ලෝකෝත්තර භාවයටපත් වෙන ආර්ය විනය සම්මා සතිය. ඒක තමයි මෙතනින් වඩන්න ඕනේ දැනගන්න ඕනේ ඒකයි. මෙන්න මේ ක්‍රමයට මේ මාර්ගයේ තේරුම් අරගත්තාම චන්දරාගයේ නිදහස් වෙනවා නිවන් දකින්න. මෙන්න මේ හතර ආකාරයේ දැක්කහම කියනවා ආර්ය සම්මාදිට්ඨියටපත් වුණා. ඒ ආර්ය සම්මාදිට්ඨියටපත් වෙනකොට පූර්ව භාග නුවණින් පටන්ගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා පටන්ගෙන ගිහිල්ලා චතුරාර්ය සත්‍යයෙන් ඔය මාර්ග සත්‍යයේ පූර්ණ වෙලා දැනගත්ත මොහොත වෙනකොට චතුරාර්ය සත්‍යය දකින්න සම්මාදිට්ඨිය පහළ වෙලා මාර්ගඥානෙ පහළ වෙනවා. ඒ ඥානෙ පහළ වෙන්න පෙරපසු නොවි ඒ සමග පහළ වෙන්නා වූ ඒ ඥානියත් සමග නැන ඒ චිත්ත වීතිය පහළ වෙනවා ඵලයේ. ඒ ඵලයේ පහළ වුණාම ඒකට කියනවා මාර්ගඵල ලැබුවා. එතනින් පස්සේ ඒ හිත කවදාවත් ප්‍රඥාව අග්‍ර වෙලා ප්‍රඥාවේ තීර්ණ දීලා හිටන් යථාර්ථය කරා ගෙනියනවා මිසක් නැවත ලෝකෙ පැත්තට අදින්න බෑ. ඇදලා යන්නේ නිවන් පැත්තටමයි. ගිනි නිවෙන පැත්තට ලෝකෙ ගොඩ නොනැගින පැත්තට. මේක තමයි නිවන් දකින්න ක්‍රමේ. එහෙනම් ගිහි වේවා පැවිදි වේවා ලෝකෙට අයිතිවන ඇසකර දිවනාසී ශාරීරිය මන ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේවා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම මෙනෙහි කරනකොට ඒකට බාධා වෙනවනම් යම් අදහසක් ඒ බාධා වෙන කටයුතු බාධාවක් බව දැනගෙන ඒ බාධා වෙන කටයුතු ඇයි මට මේ නැගෙන්නේ ඒක වටිනවයි කියන හින්දානේ ඒ කටයුතු බලලා ඒ කටයුතු අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒතර ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට ඒකේ චන්ද රාගයක් තියුණා නම් ඒක දුරු වෙනවා. ඊට පස්සේ නැවතත් කල්පනා කරලා බලන මේ මුළු ලෝකෙම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒක මෙනෙහි කරන ආයසරයක් හිත විහිදිලා යනවා පේනවා. වෙන පැත්තක් අල්ලේ මොකක්ද ඇල්ලුවේ? යොමු කරලා බලනකොට දරුවෝ ගැන පේනවා. දෙමව්පියෝ ගැන එක්ක ප්‍රශ්නයක් එනවා. ගේ දොර ගැන ප්‍රශ්නයක් එනවා. ඉඩකඩම් ගැන ප්‍රශ්නයක් එනවා. මොන මොනවා හරි ඕම එකක් එනවා. ඇවිදලා ලෝකෙම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එකට බාධාවක් පමුණවනවා. කොහොම හරි එකක් වැඩියෙන් ඇදිලා හොඳ හැටියට අන්නේ කල්ලා ගන්නවා ඊළඟට. මෙන්න වාගේ හිත නිවන් දකින්න බාධා පමුණවන තව කැලලක් අහු වුණා කියලා. ඒ බලවත් කැලල අරගෙන ඒ කණිච්ච වශයෙන් දුක් වශයෙන් අනත් වශයෙන් වෙනව පුද්ගලිකව බලනවා. අන්න බලනකොට පේනවා අසාරා ඉන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? යුතුකම ඉටු කරනවා. චන්දරාගේ මට ඒක අල්ලන්න දෙයක් නෑ කියලා ප්‍රඥා පහළ වෙනවා. එතකොට ඉත කාටවත් හොයන්න බෑ. එතකොට දරුවන්ගේ කටයුතු දරුවන්ගේ කටයුතු හැටියටම කරනවා. රැකියාව රැකියාව හැටියට බොහොම සාධාරණව කරනවා. දෙමාපියන්ට සත්කාරී එහෙම කරනවා සාධාරණව. ඒ විදිහටම අමු දරුවන් පෝෂණය කරනවා. ඒ වගේම කිසිම අඩුවකුත් නැහැ හොඳට කෙරෙනවා. හැබැයි චන්දරාගයෙන් අහක් වෙලා චන්දරාගයෙන් බැඳිලා නැහැ. මොකක් නිසාද? අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා තියෙන්නේ. යලි යලි සිහි කරලා ඥානිය වැඩිලා. ඒ නිසා මුලාවටපත් වෙන්නේ නැහැ. මේක ඉන්නකම් මගේ යුතුකම. එන ඉන්නකම් කිව්වේ මේ જાතියව නැවත හදාගන්න මගේ චන්දරාගයක් නැහැ. මේ හැදිච්ච කොටු වෙච්ච එකේ ඉන්නවා. ඒවා දැන් හටගත් ඒවා නෙමෙයි ඉස්සෙල්ලා හේතුවේ දැන් ඵලයේ. එනා චන්දරාගයෙන් දැන් හේතුව මම ගොඩනගන්නේ නැහැ. එමේ අවසාන ඵලය. එනමට මතු හේතුවක් නැහැ. එහෙනම් දැන් ගිහිවත බලපාලා නැහැ නිවනට. ගිහිවතේ ඉඳගෙන ඒ කටයුත්ත යුතුකම් වශයෙන් කරනවා. හැබැයි චන්දරාගයෙන් බැදිලා නැහැ. අන්න මාර්ගඵල සමානයි ගිහි පැවිදි දෙගොල්ලන්ගේ. චන්දරාගයෙන් බැදිලා නැත්නම් ඒක තමයි මාර්ගඵල ස්වභාවය. ගිහි වේවා පැවිදි වේවා මාර්ගඵල දෙකක් නැහැ. ගිහි මාර්ගඵලයි පැවිදි මාර්ගඵලයි නැහැ. ගිහි සෝවාන් පැවිදි සෝවාන් නේම එකක් නැහැ. සෝවාන් ඵලයේ සකෘදාගාමී ඵලයේ ආදී එහෙමමයි. ගිහිපැවිදි කියලා ભેදයක් ඒකට නැහැ. එහෙනම් මොකද්ද සිද්ධ කළේ? තමන් ඇසුරු කරන දේ පිළිබඳ චන්දරාගය අත්හැරියා. ඇසුරු කරන කටයුතු යුතුකමක් වශයෙන් කරනවා. කවුරුවත් දන්නේ නැහැ කාටවත් ඒක පේන්නේ නැහැ. එහෙනම් නමුත් හිත තුළ තියෙනවා කම්පේ බවක්. අනික් අය වායි කැළඹෙන්නේ. මේ කැළඹෙන්නේ නැති සමාධිය මොකද්ද කියලා ඉන්ද්‍ර වර්ණ ප්‍රජාපති ආදී දේවතාවෝ හොයනකොට කැළඹෙන්නේ නැති බව පේනවා, සමාධියක් තියෙන බව පේනවා. ඒකට හේතුව පේන්නේ මොකද? මේ ලෝකෝත්තර ධර්ම ඒ අයටත් ගෝචර වෙන්නේ. හැබැයි හරි විශේෂයක් දකිනවා. ඒ අය මොකද නමස්කාර කරනවා මේක දැකලා. උතුම් අජානීය ධායිතය. මේ උතුම් දැහැනක් මේ වැඩිලා තියෙන්නේ. ඒක හරි ගැඹුරුයි. මොකද අපිටවත් පේන්නේ අරමුණ. එහෙත් ඒ ධානයේ පේනවා හරි සංවරයි. මනස සාන්තයි. ඇලීම් බැඳීම් නැහැ. නමුත් ඒ අවශ්‍ය කටයුතුත් හරියට කරගෙන යනවා. අනික් කෙනෙක් එහෙම බැලුවොත් එහෙම ඒගොල්ලෝ මේ අරමුණක පිහිටවාගෙන කැලෑවට වැදිලා අර රාගයට හේතුන අරමුණ පැත්ත පරාතර පේන්නේ නැති ඈතරලා බොහොම හැංගිලායි එක අපිට පේනවා ඒගොල්ලෝ ඉන්න හැටි. ඒ සමාධියට හේතු පේනවා. නම් මේ ගිහි කටයුතු ඔක්කොමත් කරගෙන ඉන්නවා හිත වැදෙන්නේ නැතුව. මේ සමාධිය මහා පුදුම එකක් නේ. මේ ආර්ය සමාධිය කියන්නේ මේක අපිට පේන්නේ නැති එකක්. ඒ උතුම් සමාධියති උතුම් ආර්ය ධ්‍යායිතය ඔබට අපකරන මේ නමස්කාරයේ වේවා කියලා හේ ඉන්ද්‍ර වර්ණ ප්‍රජාපති ආදී දේවතා පවා නමස්කාර කරනවා කියලා පෙන්නනවා. ඒගොල්ලන්ගේ නමස්කාර ලබන්නේ මේ කිව්වේ එහෙම එකක් නෙවෙයි. එහි තියෙන වටිනාකම ලෝකෝත්තර ධර්මයේ ස්වභාවය. ඉතින් මෙන්න මේ නිසා ගිහි වේවා පැවිදි වේවා මේ ලෝකෝත්තර ස්වභාවය ඇති කරගන්න ඔය විදිහට අපි ඉස්සෙල්ලා දකින්න ඕනේ. ලෝකේට අයිති හරිය දකින්න ඕනේ. ඇතකන දිවනාසයේ ශාරීරිය මන ලෝකේට අයිති ඒවට එතකොට ගෝචර කරගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ලෝකේට අයිති. ඒවා එකතුනෝ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා ප්‍රතිපලයක් හට ගන්නවා ලෝකේ ඇසුරු කිරීමේ. ඒකත් ලෝකේට අයිති. එතකොට ඒවා මුල් කරන චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා එක්තරා ස්පර්ශයක් ඒවල්ලාගෙන හට ගන්නවා. ඒකත් ලෝකේට අයිති. එනිසා චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා හය ආකාරයක වේදනා පහළ වෙන කොටස. ඒකත් ලෝකයට අයිති. අන්න ඒ ටික දකිනවා. මේ ලෝකයට අයිති ඒව හැදෙන හැටි. ඉතින් මේ ලෝකයටම හැදෙන ඒව දකිනකොට මේක මුල් කරගත ජාති ජරා මරණ රාග දේශ මොහ මුල් කරගෙන පටන් ගන්න ගින්න ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියලා 11 ආකාරයේ මානසික ගින්නක් ඇවිල්ලා එන හැටි දකිනවා. මහා ගිනි ජාලාවක් වගේ. ඒ කියන්නේ ගින්දරක් හීනෙන් පේනවා හැම නෙමෙයි මේ කියන්නේ. ඒ දුගින්නක ස්වභාවය හඳුනා ගන්නවා. හැම මොහොතක් ගානේ දුගින්න කොච්චර වට කරගෙන දවනවාද කියලා දකිනවා. අන්න ඒතර තමයි දකින්නේ ලෝක ගින්න නැහැ ලෝකේ දුකයි කියලා. ඒකට හේතුව මේ චන්දරාගයෙන් ඇසුරයි කියලා දකිනවා. ලෝකේට අයිති ඇසුරු කිරීම බව. ඒ චන්දරාගය නැත්නම් ලෝකයේ තියෙන සම්බන්ධතාවයේ මිදිර බව දකිනවා. ඒ මිදුනහම මේ අවසාන ඵලයයි මතු මෙහෙම ගොඩක් හටගන්න හේතු ලෝකේ නැහැ කියලා දකිනවා. මෙන්න මෙහෙම දැක්කහම කියන චතුරාර්ය සත්‍යය දැක්කා. ඒ දකින්නට ආර්ය අෂ්ටාංගික මාර්ගයත් වැඩිලා ඉවරයි. ওই විදිහට පූර්ණ වෙන ක්‍රමයේ තීරුම අරගෙන වඩන්න ඕනේ. හැම මොහොතකම අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ වචන තුනේ අර්ථය හොඳට තීරුම අරගෙන ඊට අනුකූලව ලෝකේ නිතර මෙනෙහි කරන්න ප්‍රගුණ වෙන්න ඕනේ. ඊ අත්‍යන්තම ලැබෙන සාන්තිය කොච්චර සාන්තද ප්‍රණීතද කියලා නිතර සිහි කරලා ඒ නිදහස් සාන්තියේ හිත තියන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ආර්ය කර්මස්ථානත් වැඩෙනවා. ආර්ය ධර්මයේ තුල පැවැත්ම සකස් වෙනවා. ගිහි වේවා පැවිදි වේවා ඒ ටික කරනකොට නිවන් දකින්නවා. ඔබ තෝරා ගන්න ඕනේ.